අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් ඔබේ ගුරු ගෙදරින් 11 ශ්‍රේණියේ විද්‍යාව පාඩම ඔබ වෙත ගෙනෙන්නටයි සූදානම. අද දවසේ 11 ශ්‍රේණියේ විද්‍යාව පාඩම කියලා දෙන්නේ බදුල්ල රිල්පොළ ධර්මරාජ මහා විද්‍යාලයේ PPW චන්ද්‍රලතා ගුරුමෑණියන්.
අයිබෝවන් සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. වෙනද වගේම අද අලුත් විද්‍යාව පාඩමක් අරගෙන මම ඔයාලා එක්ක එකතු වෙනවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ 17 වන පාඩම. ඒ කියන්නේ ප්‍රතික්‍රියා සීඝ්‍රතාව කියන පාඩම. අපි ඉස්සෙල්ලා බලමු පුතේ මොනවද මේ රසායනික ප්‍රතික්‍රියා කියන්නේ කියලා. ආදරණීය දුවේ පුතේ, රසායනික ප්‍රතික්‍රියා කියලා කිව්වම ඔයාලට ඉස්සෙල්ලම මතක් වෙන්නේ විද්‍යාගාරය. මොකද අපි හිතන්නේ රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ විද්‍යාගාරය කියලා. එහෙම නෙමෙයි දුවේ පුතේ. අපි දන්නවා තිබෙන එක දෙයක්, කියන්නේ තිබිච්ච දෙයක්, ඒ දේ වෙනත් දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ විපර්යාසයක් සිද්ධ වෙනවා නේ. තියෙන දේ වෙනස් වුණා කියන්නේ විපර්යාසයකට භාජනය වුණා. අන්න තිබෙන දෙයකින් වෙනත් දෙයක් හැදෙනවා නම් අන්න ඒ වගේ ප්‍රතික්‍රියා අපි සලකනවා රසායනික ප්‍රතික්‍රියාවක් කියලා. එතකොට දුවේ පුතේ, රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට තිබිච්ච දේ තියෙන අංශු නෙමෙයි ප්‍රතික්‍රියාවෙන් පස්සේ අපි දකින්නේ. ප්‍රතික්‍රියාවෙන් පස්සේ අලුතෙන්ම දෙයක් හැදිලා, ඒ කියන්නේ තියෙන ප්‍රතික්‍රියක ටික වැය වෙලා අලුතින් ඵලයක් හැදුනා නම් අන්න ඒව අපි හඳුන්වනවා රසායනික ප්‍රතික්‍රියා කියලා. එතකොට අපේ මේ අවට පරිසරයේ නිරන්තරයෙන්ම රසායනික ප්‍රතික්‍රියා සිදුවෙන, විවිධ වර්ගයේ ප්‍රතික්‍රියා සිදුවෙන. අපි බලමු මොනවද මේ අපේ පරිසරයේ ඔය කියන ආකාරයේ රසායනික ප්‍රතික්‍රියා කිය. අපි කුස්සියට ගියොත් එහෙම, අපේ කුස්සියේ අපි ගිනි කූරක් පත්තු කරනවා කියලා හිතන්න. අන්න ඒ ගිනි කූරක් පත්තු කිරීමත් අපි හඳුන්වනවා රසායනික ප්‍රතික්‍රියාවක්. එතපතේ ගිනි කූර ගහන්න කලින් තිබුණේ අර සුදු පාට ඉටි කූරේ, කළු පාට මේ වෙඩි බෙහෙත් කියන රසායනික ද්‍රව්‍ය ටික. ගිනි කූර දහණය වුණාට පස්සේ අර කළු පාට වෙඩි බෙහෙත් ටික වෙනත් දෙයක් බවට පත් වෙනවා. අපිට මේ ගිනි කූර නැවත මුල් තත්ත්වයට පත් කරන්න බෑ. අන්න එහෙනම් ගිනි කූරක් දහණය කිරීම කියලා කියන්නේ රසායනික විපර්යාසය, රසායනික ප්‍රතික්‍රියා. දර කෑල්ලක් ගිනි ගන්නවා. අන්න දර කෑල්ලක් ගිනි ගැනීම කියන්නේ රසායනික ප්‍රතික්‍රියාව. ඒ වගේම තමයි පුතේ, යකඩ කෑල්ලක් මල බැඳිනවා. අපි ඕන්තරම් දැකලා තියෙනවනේ යකඩ කෑලි මල බැඳිලා තියෙනවා නේද? යකඩ ඇන, එහෙම නැත්නම් අපේ ගෙදර භාවිතා කරන උදැල්ල කැත්ත වගේ දේවල් අපි එළියේ මහලිය දාල් තිබ්බොත් ඒ යකඩ කෑල්ල මලකඩ කන. මොකද්ද මේ මල බැඳීම කියලා කියන්නේ? යකඩ කෑල්ල වාතයයි ජලයයි එක්ක ප්‍රතික්‍රියා කළා. ඒකේ අර ආවේනික වේ යකඩ වලට තිබිච්ච ආවේනික ලක්ෂණ නැති කරගන්න. අන්න පුතේ, තිබුණු එක දෙයකින් අලුත් දෙයක් හැදුනා. රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා. අපි රසයි සුවඳයි කිය කියා අපි කන ආහාර ජීර්ණයෙන් පස්සේ අලුත් දෙයක් බවට පත් වෙන නේද? එහෙනම් ආහාර ජීර්ණය කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියා. අපි හරි ආසයි යෝගට් කන්න. යෝගට් හැදී මොන වගේද? කිරිවල නේද? අර එළ කිරි ටික, දියරමේ කිරි ටික යෝගට් නිෂ්පාදනය සඳහා භාවිත කර. අන්න පුතේ, කිරි වලින් යෝගට් නිපදවීමත් රසායනික ප්‍රතික්‍රියාව. රතිඤ්ඤ කරලක් එක පාටම ඩෝන් ගාල පුපුරනවා. අන්න රතිඤ්ඤ කරලා පිපිරීමත් පුතේ රසායනික ප්‍රතික්‍රිය. අපි හරි ආසයිනි නිලා කූරු පත්තු කරන් නේද? බඹර චක්‍ර පත්තු කරන්. මේ සියල්ල අපි දකින රසායනික ප්‍රතික්‍රිය ගණයට අයිති වෙන. අපිට පෙනුන් නැති උනත් පුතේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ රසායනික ප්‍රතික්‍රියාව. නේද? අපි කලින් පාඩමකදී අධ්‍යයනය කරලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ්යි ජලයයි එකතු කරලා හිරු එළිය ඇති වෙලාවට හරිත සාක තුල ආහාර නිෂ්පාදනය කරන. ජලයයි කාබන් ඩයොක්සයිඩ් කියන්නේ අකාබනික සංඝටක දෙක. ඒ දෙක එකතු වෙලා අලුතෙන් හැදෙන කෙනා තමයි පුතේ කාබනික සංඝටකයේ ග්ලූකෝස් කියන්නේ. අන්න එහෙනම් පුතේ සාකවල සිදුවන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්මයි. අපි හැමෝම හුස්ම ගන්නවා. අපි කතා කරලා තිනවා ජීවීන්ගේ ලාක්ෂණික පාඩමේදී ශ්වසනය ගැන. ශ්වසනය කියන්නේ අපි ගත්තු සරල ආහාර ග්ලූකෝස් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පත් වෙනවා. මේකත් මොකද්ද පුතේ? රසායනික ප්‍රතික්‍රියා ගණයට තමයි අයිති වෙයි. අපිට පේන්නේ තමයි. නමුත් මේවා අපේ ඇඟ තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා. සාකවලත් රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. සතුන්ගේත් රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. අපි අවට පරිසරයේ පුතේ නිරන්තරයෙන්ම රසායනික ප්‍රතික්‍රියා සිදු වෙනවා. එතකොට පුතේ මේ රසායනික ප්‍රතික්‍රියා සිදු වෙනකොට අපි දැකලා තියෙනවා සමහර ප්‍රතික්‍රියාවන් සිදු වෙන්න ඉතා දිගු කාලයක් ගත වෙනවා. තවත් සමහර ප්‍රතික්‍රියා මේ තප්පරයෙන් දෙකෙන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඉවර වෙනවා. සමහර ප්‍රතික්‍රියාවල් සිද්ධ වෙන්න දිගු කාලයක්. සමහර විට අපි ගත්තොත් තප්පර කිහිපයක් වෙන්න පුළුවන්. මිනිත්තු කිහිපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පැය කිහිපයක් වෙන්න පුළුවන්. දින කිහිපයක් වෙන්න පුළුවන්. මාස ගානක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුතේ අවුරුදු ගානකින් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැම ප්‍රතික්‍රියාවක්ම සිද්ධ වෙන්න බලපාන කාලය එක සමාන වෙන්නේ නැහැ. එක සමාන වෙන්නේ නැහැ. මේ නිසා අපි රසායනික ප්‍රතික්‍රියාවල් ශීඝ්‍රතාවය නිර්ණය කරන්න උත්සාහ කරමු. මේ ප්‍රතික්‍රියාව සිදු වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? එහෙමත් නැත්නම් අපි කියනවා එක තප්පරයකදී කොච්චර ප්‍රතික්‍රියක ප්‍රමාණයක් වැය වෙනවද? එහෙම නැත්නම් කොච්චර ඵල ප්‍රමාණයක් නිපද වෙනවද? ඒකක කාලයකදී වැය වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය හෝ නිපදවන ප්‍රතික්‍රියක ප්‍රතිඵල ප්‍රමාණය මත ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය හඳා පවතී. එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයක් කියලා අපි අර්ථ දක්වන්නේ පුතේ ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය. ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණයට අපි නමක් කියනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය නිර්ණය කරන්න ගියාම අපිට පුළුවන් වැය වෙච්ච ප්‍රතික්‍රියක ප්‍රමාණය ඒ සඳහා ගත වුණාන යම්කිසි කාලයක් අන්නේ කාලයෙන් බෙදන්න. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය හොයනකොට අපිට පුළුවන් වැය වෙච්ච ප්‍රතික්‍රියක ප්‍රමාණය ගත වූ කාලයෙන් බෙදා. එහෙමත් නැත්තම් නිපද වෙච්ච ඵල ප්‍රමාණය ගත වූ කාලයෙන් බෙදන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව අපි රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය නිර්ණය කරමු. එහෙම නිර්ණය කරන්න ගියාම අපි දකිනවා සමහර ප්‍රතික්‍රියාවල් සිද්ධ වෙන්න ගත වෙච්ච කාලය ඉතාම අඩුයි. තාම අඩු කාලයකදී ප්‍රතික්‍රියකේ වැය වෙලා. අන්න එහෙනම් කාලය අඩුයි කියන්නේ පුතේ. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි. යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න ගත වෙන කාලය අඩුයි කියලා කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කියන අර්ථය. මොනවද මේ වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා? ඉක්මනින් සිදුවන ප්‍රතික්‍රියා. අපි දැකලා තියෙනවා පුතේ රතිඤ්ඤ කරලක් නේද? රතිඤ්ඤ කරලෙකට අපි ගින්දර තිබ්බට පස්සේ මේ සැනින් තප්පරයක් දෙකක් තුල මේක ඩෝන් කල්ප පුරන. අන්න එහෙනම් රතිඤ්ඤ කරලක් පුපිරීම කියලා කියන්නේ ඉතාම වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියාව. ඉතාම වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියාව. නේ? පෙට්‍රල් වාෂ්ප වෙලා ගිනි ගන්න. ඒකට තප්පර ගානයි ගත වෙන්නේ. පෙට්‍රල් කියන්නේ ඉතාම වාෂ්පශීලී සංඝටකයක්. මේක ඉක්මනින් ගිනි ගන්න පුළුවන්. ඊළඟට පුතේ නිලාකූරපත් වෙනක බලන්න. අපි නිලාකූරකට ගිනි කූරක් ලං කරාම මේක වේගයෙන් පත්තු වෙන්න පටන් ගන්න. සිරිසිරි ගාලා ඉක්මනින් පත්තු වෙන. අන්න එනං නිලාකූරක් දහනය කිරීමත් වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා. අපි විද්‍යාගාර පැත්තට ගියන් බැලුවොත් අපි ගොඩක් වෙලාවට ওই පහුගිය පාඩම් වල දැකලා තියෙනවා පුතේ සෝඩියම් ජලයත් එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ කියලා. නේද? සෝඩියම් කෑල්ලක් අපි හාල් රටයක තරම් පුංචි ප්‍රමාණයක් ලොකු ප්‍රමාණයක් වෙන්න ඕනේ. ජලයට දැම්මට පස්සේ ජලයේ මත තව වේගයෙන් ප්‍රතික්‍රියා කර ජලයේ මත පාවෙමින් සූ හඬක් නංවමින් ප්‍රතික්‍රියා කරන ඉතා ඉක්මනින් සිදුවන ප්‍රතික්‍රියාව. ඒ වගේම තමයි මැග්නීසියම් කෑලි කිහිපයක් අපි තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට දැම්ම කියලා ඉතින්. එතකොට අපි දකිනවා මැග්නීසියම් කෑල්ල බුබුලු නංවන ගාල සද්දෙකුත් එක්ක මැග්නීසියම් කෑල්ල බුබුලු නංවමින් ප්‍රතික්‍රියා කරන තා ඉක්මනින් ප්‍රතික්‍රියා කරන. අපි හුණුගල් අපි කියන්නේ කැල්සියම් කාබනේට් හුණුගල් කුරුටිහිකට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලෙන් බිඳුවක් දැම්ම කියා. එහෙමත් නැත්නම් විනාකිරි සල්පයක් දැම්ම කියලද? පෙන ඇති කරමින් මෙයා වේගයෙන් ප්‍රතික්‍රියා කරන. අන්න පුතේ ඒ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ ඉතාම වේගයෙන්. ඉතා වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා තියෙන. ඒ වගේම පුතේ අපි දකිනවා සමහර ප්‍රතික්‍රියා තියෙනවා ඒව සිද්ධ වෙන්නේ හෙමින් සිදුවන ප්‍රතික්‍රියා තියෙන. මොනවද මේ හෙමින් සිදුවන ප්‍රතික්‍රියා? එකක් තමයි පුතේ හෙමින් සිදුවන ප්‍රතික්‍රියාවක් තමයි ආහාර ජීර්ණය වීම. අපි කාපු ගමන් මේක ජීර්ණය වෙන්නේ නැහැ. කාලා යම්කිසි කාලයක් ගත වෙනකොට තමයි අපි කාපු ආහාර ජීර්ණය වීම සිද්ධ වෙන්නේ. අන්න එහෙනම් පුතේ ආහාර ජීර්ණය කියන්නේ හෙමින් සිදුවන ප්‍රතික්‍රියාව. යකඩ මල බැඳීම. යකඩ කෑල්ලක් අපි එළියට දාපු ගමන් තප්පර කිහිපයක් තුල මලකඩ ඇති වෙන්නේ නැහනේ. යකඩ කෑල්ල දවස් ගානක් එළිය තියෙනකොට තමයි වාතයයි ජලයයි එක ප්‍රතික්‍රියා කරලා මේ යකඩ කෑල්ල මල බැඳීම සිද්ධ වෙන්නේ. ඔන්න ඔය විදිහට සමහර ප්‍රතික්‍රියා සෙමින් සිදුවෙනවා කියලා අපි දකි. පළතුරු අපි හිතමුකෝ අඹගෙඩියක් හැදුනා කියලා පුතේ ගහේ. ඒ හැදුණු අඹගෙඩිය ඒ සැනින් ආපස්සට ඉදිලා නැහැ. මාස ගාණක් ගත වෙනවා. නේද? අන්න එහෙනම් පුතේ සමහර ප්‍රතික්‍රියා තියෙනවා වේගවත් සිදුවන ප්‍රතික්‍රියා. තවත් සමහර ප්‍රතික්‍රියා තියෙනවා හෙමින් සිදුවන ප්‍රතික්‍රියා. නිශ්චිත කාලයකදී අප කාලය නිශ්චිත කරලා ප්‍රතික්‍රියක වැය වෙන ප්‍රමාණය හරි අලුතෙන් ඵල හැදෙන ප්‍රමාණය හරි අපිට නිර්ණය කරන්න පුළුවන්. නිශ්චිත කාල සීමාවකදී වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය හෝ නිපද වූ ඵල ප්‍රමාණය මැන්නොත් අපිට ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය හොයාගන්න පහසුවෙම පුළුවන්. ඒක ක්‍රමයක්. ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය හොයන්න දෙන අනිත් ක්‍රමය තමයි පුතේ අපි නිශ්චිත කරනවා ප්‍රතික්‍රියක ප්‍රමාණය. නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණයක් වැයම් වීමට ගතවන කාලය හරි නිශ්චිත ඵල ප්‍රමාණයක් නිපදවීමට ගතවන කාලය හරි අපිට මනින්න පුළුවන්. ඔය ක්‍රම දෙකටම ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය අපිට ගණනය කරන්න පුළුවන්කම තියෙනවා. මේක ලොකු අමාරු කාර්යයක් නෙමෙයි පුතේ. හරි පහසු කාර්යයක්. මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම්කො. අපි ගමු මැග්නීසියම් පටි සාමාන්‍යයෙන් ග්‍රෑම් 5ක් ගත්ත කියලා කියන්නේ. මැග්නීසියම් පටි ග්‍රෑම් 5ක් ගත්ත. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරවන්න මම සලස්සන. මම ගත්තේ මැග්නීසියම් පටි ග්‍රෑම් කොච්චරක්ද? 5ක්. මම ප්‍රතික්‍රියාව කරන්න සලස්සලා මම ඉස්සෙල්ල කරන්නේ කාලය නිශ්චිත කරනවා. කොච්චරද මම නිශ්චිත කරන්නේ? තප්පර 30ක්. තප්පර 30 යනකොටම මට පුළුවන් ස්ටොප් වොච් එක ඔන් කරලා තප්පර 30ක් ප්‍රතික්‍රියාව සිදු වෙනවා බලාගෙන ඉන්න. තප්පර 30 ඉවර වෙනකොටම මං අර ප්‍රතික්‍රියකයේ ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය ගන්නවා. මේ ප්‍රමාණය අරගෙන සෝදලා වේලලා ස්කන්ධය කිරා ගන්න. දැන් මම ගත්තේ ග්‍රෑම් 5යි. තත්පර 30කට පස්සේ මට ඉතුරු වෙලා තියෙනවා මැග්නීසියම් පටියේ ග්‍රෑම් 2ක්. එතකොට වැය වෙච්ච මැග්නීසියම් ප්‍රමාණය කොච්චරද? ග්‍රෑම් 3යි. ඒ ග්‍රෑම් 3 වැය වෙන්න ගත වුණා තත්පර 30ක්. එහෙනම් පුතේ 3 බෙදෙනවා කාගෙන්ද? 30ෙන්. එහෙනම් අපිට එනවා උත්තරයක් 10ෙන් 1යි කිය. කියන්නේ තත්පරයට ග්‍රෑම් 10ෙන් පංගුවක් ක්ෂය වෙලා තියෙනවා. නැත්නම් ග්‍රෑම් 0.1ක් ක්ෂය වෙලා තියෙනවා. එක තත්පරයක් තුල අන්න ක්ෂය වෙන ප්‍රමාණය අපිට ගණනය කරන්න. එහෙමත් නැත්නම් මට කරන්න පුළුවන් වැඩේ තමයි පුතේ ඔය විදිහට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න තියලා මට පුළුවන් නිපද වෙන හයිඩ්‍රජන් පරිමාව මැනගන්න. නේද? අපිට පුළුවන් ජලයේ යටිකුරු විස්ථාපණයෙන් හයිඩ්‍රජන් ටික එකතු කරගන්න. හයිඩ්‍රජන් ටික එකතු කරගෙන මම බලනවා හයිඩ්‍රජන් පරිමාව කොපමණද. ඒ සඳහා ගත වුණා කාලය තත්පර 30ක්. අන්න එකතු වෙච්ච හයිඩ්‍රජන් පරිමාව බෙදෙනව කොච්චරකින්ද? 30කි. එතකොට කරන්න පුළුවන් අපිට නිශ්චිත කාලයකදී නිපද වෙච්චි ඵල ප්‍රමාණය තීරණය කරන්න. ඔය ක්‍රම දෙකටම අපිට පහසුවෙන් පුළුවන් ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය නිර්ණය කරන්න. ඊළඟ ක්‍රමය තමයි පුතේ නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණයක්. මම ප්‍රතික්‍රියක ප්‍රමාණය නිශ්චිත කරලා දෙන්න ඕනි. අර මැග්නීසියම් පටියම අපි ගමුකෝ. ඒ මැග්නීසියම් ග්‍රෑම් 5ම ක්ෂය වෙන්න ගතවන කාලය මම මයින. මැග්නීසියම් පටිය දානවා තනුක HCl අම්ලයට. ග්‍රෑම් 5ක් මම දැම්මා. ඒ ග්‍රෑම් 5ම ක්ෂය වෙලා නොපෙනී යනතුරුම මම ස්ටොප් වොච් එක ඕෆ් කරන්නේ නැහැ. විරාම ගතිකාව ඕෆ් කරන්නේ නැහැ. ඒ මැග්නීසියම් පටි කැල සම්පූර්ණයෙන්ම නොපෙනී යනකොටම මම විරාම ගතිකාව නවත්තලා බලනවා දැන් වෙලාව කොච්චරද. එතකොට පුතේ අපි කරේ ප්‍රතික්‍රියක නිශ්චිත කරා. ඒ සඳහා අපි කාලය බලාගෙන හිටියා. ඒ විදිහටත් අපිට ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය නිර්ණය කරන්න පුළුවන්කම. ඊළඟට පුතේ මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා නේ. රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් අපි දන්නවා ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න බලපාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රතික්‍රියක කිසියම් හිතකර ආකාරයකට ගැටෙන්න ඕන. ප්‍රතික්‍රියක ගැටුන්නේ නැත්නම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. මැග්නීසියම් පටියේ මේස උඩ තිබුණා කියලා, තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ පරීක්ෂණ නලයේ දුර තිබුණා කියලා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් ඔය ප්‍රතික්‍රියක දෙක ගැටෙන්න ඕන. අපි ඒකට නමක් කියන පුතේ සංඝට්ටනය වෙන්න ඕනි කියලා. ඊළඟ හේතුව තමයි මෙන්න මේ ප්‍රතික්‍රියකවල ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ප්‍රමාණවත් තරම් ශක්තියක් පවතිනත් ඕන. එහෙම ප්‍රමාණවත් තරම් ශක්තියක් නැති වුණොත් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ සාධක දෙක සම්පූර්ණ වෙනකොට පුතේ ප්‍රතික්‍රියකවල තියෙන අංශු අතර තියෙන බන්ධනය බිඳෙනවා. ප්‍රතික්‍රියක අංශු අතර තියෙන බන්ධන බිඳිලා නව බන්ධන ඇති කර. මේ නිසා තමයි අපි කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට තිබෙන එක දෙයකින් අලුත් දෙයක් නිර්මාණය වෙනවා කියලා. ඇයි රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී ප්‍රතික්‍රියක එකිනෙක ගැටෙනකොට ප්‍රතික්‍රියාව සිදුවෙන්න තරම් ප්‍රමාණවත් උෂ්ණත්වයක් ශක්තියක් පවතිනකොට ප්‍රතික්‍රියක අංශු එකිනෙක ගැටෙනවා. ගැටිලා තියෙන බන්ධන බිඳ ගන්න. බිඳුනට පස්සේ අර ශක්තිය භාවිතයෙන් අලුත් බන්ධන ඇති කරනවා කියන්නේ පුතේ අලුතින් ඵලයක් නිපද වෙනවා කියන අර්ථය. මොනවා වුණත් පුතේ ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය බාහිරින් අපිට පාලනය කරන්න පුළුවන් සාධක කිහිපයක් තියෙනවා. ප්‍රතික්‍රියාක සීඝ්‍රතාවයේ අපිට බාහිරින් ඉඳගෙන පාලනය කරන්න පුළුවන් සාධක කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය කෙරෙහි බලපාන සාධක අපි හතරක් ඉගෙන ගන්න. එකක් තමයි ප්‍රතික්‍රියකවල පුෂ්ඨ වර්ග ඵලය. ප්‍රතික්‍රියකවල පුෂ්ඨ වර්ග ඵලය. යැනි ඝන ප්‍රතික්‍රියකයක නම් භෞතික ස්වභාවය කියන එක කැටද කුඩුද ද්‍රවද අන්න එක අපි කියනවා ප්‍රතික්‍රියකවල පුෂ්ඨ වර්ගඵල. දෙවෙනි සාධකය තමයි ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය. ප්‍රතික්‍රියකවල උෂ්ණත්වය. තුන්වෙනි සාධකය වෙන්නේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. හතරවෙනි එක වෙන්නේ පුතේ උත්පේරක පැවති. මෙන්න මේ වායුමය ප්‍රතික්‍රියකයක් වුණොත් ඒකෙදි පීඩනයක් බලපා. වායුමය ප්‍රතික්‍රියක වලට තමයි මේ පීඩනය බලපාන්නේ. එහෙම නැතුව ඝන ද්‍රව සඳහා පීඩනයේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. අපි ඊට පස්සේ මේ එක එකක් වෙන වෙනම පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. කොහොමද ප්‍රතික්‍රියකවල පුෂ්ඨ වර්ග ඵලය ප්‍රතික්‍රියා සීඝ්‍රතාවයට බලපාන්නේ කියලා. අපි මේක මේ බොහෝ විට එදිනදා ජීවිතයේදී දකිනවා පුතේ. නේද? එම් බලන්නකෝ ලුණු කැටවලට වඩා ඉක්මනින් ලුණු කුඩු දැම්මම ප්‍රතික්‍රියා කර නේද? ලුණු කැටවට වඩා ලුණු කුඩු වේගෙන් ප්‍රතික්‍රියා කර. විශාල දර කොටයක් අපි ලිපේ දාන්නේ නැහැනේ පුතේ. අපි ලිපට දාන්නේ කුඩා දර කැබලි. ඇයි ඒ කුඩා දර කැබලි දානකොට ඒ නිසා දර කෑල්ලේ ගැටෙන්න පුළුවන් ඔක්සිජන් වලට ගැටෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. මහා දර කොටයක් ලිපේ දැම්මට ඒක පත්තු වෙන්නේ නැහැ. ඒක පත්තු වෙන්නේ යම්කිසි කාලයක් ගන්න. කාලයක් ගත වෙලා තමයි පත්තු. අපි යකඩ නිෂ්පාදනය ගැන කතා කරලා දෙමු පුතේ. යකඩ නිෂ්පාදනය කරද්දී ඒ යපස් කෝක් සහ හුණු ගල් අපි කුඩා කැබලි වලට පත් කරලා තමයි ධාරා ඌෂ්මකයට ඇතුළු කරනවා කිව්වි. ඇයි ඒ? ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය වැඩි කරා. අපි කුඩා කැබලි වලට කඩනකොට ඒ වස්තුවේ උෂ්ණ වර්ග ඵලය කියන එක වැඩි වෙනවා. උගන ප්‍රතික්‍රියාවක් සිදු වෙන්න නම් පුතේ ප්‍රතික්‍රියක අංශු හිතකර අයුරින් එකිනෙක ගැටිය යුතුයි කියලා. අන්න පුතේ ඝන අවස්ථාවේ පවතින ප්‍රතික්‍රියක වල ගැටෙන්නේ කවුද? මේ ප්‍රතික්‍රියක වල පුෂ්ඨයේ තියෙන අංශු නේද? පුෂ්ඨයේ තියෙන අංශු තමයි ඉස්සෙල්ලම ගැටෙන්නේ. අන්නේ පුෂ්ඨයේ තියෙන අංශු ප්‍රමාණය වැඩි කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. අපි මුංජි පරීක්ෂණයක් කරමු එහෙම. අපි ගන්නවා හුණුගල් කැට සහ හුණුගල් කුඩු. කැල්සියම් කාබනේට් කියන්නේ හුණුගල් වලට අපි ගන්නවා කැල්සියම් කාබනේට් කැට සහ කැල්සියම් කාබනේට් කුඩු අරගෙන තනුක හයිඩ්‍රොක්ලොරික් අම්ලයේ සමාන පරිමාවක් දාලා ප්‍රතික්‍රියා කරනවා. අපි බලනවා ඉක්මනින්ම ප්‍රතික්‍රියක වැය වෙන්නේ කාගේද? අපි කැල්සියම් කාබනේට් ග්‍රෑම් 5-5 ගත්ත කියලා හිතමු. ග්‍රෑම් 5-5 අරගෙන ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා. අපි දකිනවා කැල්සියම් කාබනේට් කුඩු ඉක්මනින් ප්‍රතික්‍රියා කරලා අවසන් වෙනවා. ඇයි ඉක්මනින් ප්‍රතික්‍රියාව කළා අවසන් වෙන්නේ? අර කැල්සියම් කාබනේට් කුඩු වල පුෂ්ඨ වර්ග ඵලය පුතේ වැඩි. පුෂ්ඨ වර්ග ඵලය වැඩි කියන්නේ අණු ඝට්ටන කාලයේ ඉක්මනින් ගැටෙන්න පුළුවන්කම තියෙන. ඝට්ටන කාලය අඩුයි. හැමතැනින්ම ඇවිල්ලා කැල්සියම් කාබනේට් කුඩුත් එක්ක තනුක හයිඩ්‍රොක්ලොරික් අම්ලයට ගැටෙන්න පුළුවන්. ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනවා. ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනව නම් පුතේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. නේද? ඒතර ඉක්මනින් අපිට යමක් ප්‍රතික්‍රියාවක් සිද්ධ කරගන්න ඕන නම් අපි කරන්න ඕනි උෂ්ණ වර්ග ඵලය පුළුවන් තරම් වැඩි කරන්නේ. නේද? ඒනිස් එතකොට අපිට පුළුවන්කම තියෙනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්න. ඊළඟට අපි කිව්වා ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපානවා කියලා. අපි ඉස්සෙල්ල බලමු පුතේ මොකද්ද මේ උෂ්ණත්වය කියන්නේ? උෂ්ණත්වය කියන්නේ මේ පදාර්ථ හැදිලා තියෙන සියලුම අංශූන් වලට, කියන්නේ පරමාණු වලට යම්කිසි චාලක ශක්තියක් තියෙන. ඒ චාලක ශක්තියේ මධ්‍යන්න මිනුමක් අපි කියනවා උෂ්ණත්වය කියලා. අංශු වල පවතින මධ්‍යන්න චාලක ශක්තිය සම්බන්ධ මිනුමක් උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි කියන්නේ අංශු වල පවතින මධ්‍යන්න චාලක ශක්තිය වැඩි. උෂ්ණත්වය අඩුයි කියන්නේ අංශු වල පවතින මධ්‍යන්න චාලක ශක්තිය අඩුයි. පුතේ අංශු වල මධ්‍යන්න චාලක ශක්තිය වැඩි, ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට අංශු වේගයෙන් චලනය වෙන්න ගන්නවා. අංශු වේගයෙන් කම්පණය වෙනවා. එහෙම අංශු වේගයෙන් කම්පණය වෙනකොට මොකද වෙන්නේ? අංශු ගැටෙන ප්‍රමාණය වැඩි වෙනවා. නේද? ගැටුම් වැඩි වෙනවා. චලනය වෙන වේගය වැඩි වෙන්න අංශු වල සිදුවන ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවා. අංශු වල සිදුවන ගැටුම් ප්‍රමාණය වැඩි කියලා කියන්නේ පුතේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. බලන්න කොහොමද වැඩි වුනේ කියලා. අංශු වේගයෙන් චලනය වෙනවා. වේගයෙන් චලනය වෙනකොට අංශු ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. ප්‍රතික්‍රියාව උෂ්ණත්වය වැඩි කරන විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන්න බලපාන්නේ ඔන්න ඔය හේතුවයි. උෂ්ණත්වය කියන්නේ අංශු වල පවතින මධ්‍යන්න චාලක ශක්තිය සම්බන්ධ මිනුමක්. මධ්‍යන්න චාලක ශක්තිය වැඩි වෙනවා කියන්නේ අංශු චලනය වන වේගය වැඩි වෙනවා. අංශු චලනය වෙන වේගය වැඩි වෙනකොට අංශු එකිනෙක ගැටුම් සංඛ්‍යාව වැඩි කරගන්න. අන්න ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවය වැඩි වෙනවා. අපිට පුතේ ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය පාලනය කරගන්න මේ උෂ්ණත්වය කියන සාධකය හොඳින්ම භාවිත කරන්න පුළුවන්. අපි මස් මාළු ගැන හැල කොහෙද පුතේ තියන්නේ? එලි මහනේ තියන්නේ නෑනේ. අපි ඒක ගබඩා කරන්නේ සීතකරණේ. ඇයි ඒ? සීතකරණේ උෂ්ණත්වය අඩුයි. උෂ්ණත්වය අඩුයි කියන්නේ ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය අඩුයි. එනිසා මස් මාළු නරක් නොවී ටික දවසක් තියාගන්න පුළුවන්කම තියෙනවා. අපි පළතුරු ඉදනවා කියන්නේ අපි කෙසෙල් කැනක් ඉදව ගන්න ඕනේ. අපි ඉක්මනින් කෙසෙල් කැන ඉදව ගන්න ඕනේ. සාමාන්‍යයෙන් කෙසෙල් කැනක් තිබ්බම ඉදෙනවා. ඒකට දවස් ගාණක් සති ගාණක් ගත වෙන්න පුළුවන්. හැබැයි අපිට ඉක්මනින් කෙසෙල් කැන ඉදව ගන්න ඕන නම් අපි කරන්නේ මොකද්ද පුතේ? කෙසෙල් කැන අර වලක් කාරල වල දාලා මේකට අපි දුම් ගහන. කෙසෙල් කැන ඉදවද්දී දුම් ගහන. දුම් ගහනවා කියන්නේ උෂ්ණත්වය වැඩි කරන. උෂ්ණත්වය වැඩි කරනකොට කෙසෙල් කැන ඉක්මනින් ඉදෙන. පළතුරු ඉදවන්න පුළුවන් පහසුවෙන් අපිට ඔය විදිහට උෂ්ණත්වය ඉහළනන්න. එහෙම නැත්තම් මස් මාළු එළවලු අපිට කල් තියාගන්න පුළුවන් සීතකරණයේ භාවිත කරලා. සීතකරණයක් කියන්නේ පුතේ උෂ්ණත්වයේ අඩු ස්ථානයක්. උෂ්ණත්වය අඩු වෙනකොට ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය අපිට අඩු කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ දේ බලා ගන්න ඕගොල්ලන්ට පුංචි පරීක්ෂණයක් විද්‍යාගාරෙත් ඕනනම් කරන්න පුළුවන්. ඒ තමයි අපි ගන්නවා පුතේ එකම සාන්ද්‍රණයකින් යුක්ත පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක්. දම්පාට කොන්ඩිස් ද්‍රාවණ දෙකක් හදාගන්න. මෙහෙම කොන්ඩිස් ද්‍රාවණ දෙකක් හදලා ඔය දෙකට සල්ෆියුරික් අම්ලයෙන් බිඳු කිහිපය ගාණි අපි සමාන බිඳු සංඛ්‍යාවක් එකතු කරලා ආම්ලික කරලා පිරිසුදු කරගත්තු යකඩ ඇන දෙකක් ඔය දෙකටම දාන. දාලා අපි එක නලයක් රත් කරන. අපි ගමු සෙල්සියන්සක 30කට රත් කරා කියන. අනිත් නලය අපි රත් කරන්නේ නැතුව තියෙන. අපි දකිනවා අර රත් කරපු ද්‍රාවණයේ තියෙන යකඩ ඇනින් වේගයෙන් වායු බුබුලු පිට කර. ඒ වගේම අර කොන්ඩිස් ද්‍රාවණයේ දම්පාට ද්‍රාවණය වේගයෙන් නවර්ණ වෙනවා. හැබැයි රත් කරන්නේ නැති ද්‍රාවණයත් අවර්ණ වෙනවා තමයි. ඒ සඳහා පැය කිහිපයක් ගත වෙනවා. සමහර පැය 5ක් 6ක් වෙන්න පුළුවන්. පැය 7-8ක් වෙන්න පුළුවන්. අවර්ණ වෙනවා. හැබැයි ඒ සඳහා ගතවන කාලය ඉතාම වැඩි. උෂ්ණත්වය වැඩි කරන්න ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය වැඩි කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ එක තමයි පුතේ ප්‍රතික්‍රියාවල සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියන්නේ යම්කිසි නිශ්චිත පරිමාවක් තුල තියෙන අංශු සංඛ්‍යාවක්. අපි කියන්නේ ඝන ඩෙසිමීටරයක් තුල දිය වෙලා තියෙන මවුල සංඛ්‍යාව සාන්ද්‍රණය කියන්නේ නේද? ඒතර මෙන්න මේ යම්කිසි පරිමාවක් තුල දිය වෙලා තියෙන අංශු සංඛ්‍යාව වැඩි. අංශු සංඛ්‍යාව වැඩි කියන්නේ පුතේ ගැටුම් සංඛ්‍යාව වැඩි. සාන්ද්‍රණය වැඩි කියන්නේ යම්කිසි පරිමාවක් තුල දිය වෙලා තියෙන අංශු සංඛ්‍යාව වැඩි. අංශු සංඛ්‍යාව වැඩි නම් අංශුත් එක්ක සිදුවන ගැටුම් සංඛ්‍යාව වැඩි. ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනකොට පුතේ ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය වැඩි වෙනවා. සාන්ද්‍රණය වැඩි කරනකොට ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය වැඩි වෙන්න බලපාන්නේ ඔන්න ඔය හේතුව පුතේ. ප්‍රතික්‍රියකවල තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. නේ? ප්‍රතික්‍රියක තියෙන ප්‍රමාණය වැඩි වෙන්න එකිනෙකා සමග සිදුවන ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනවා. ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනකොට ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය වැඩි වෙනවා. අපිට කරන්න පුළුවන් මෙන්න මෙහිම වැඩ. පුංචි පරීක්ෂණයක් විද්‍යාගාරේ කරන්න පුළුවන්. සමාන මැග්නීසියම් පටි ප්‍රමාණයක් ගන්න. අපි කියමු ග්‍රෑම් 5ක් ගත්ත කියලා. මැග්නීසියම් පටි ග්‍රෑම් 5 පුංචි ප්‍රමාණයක් ගන්න. අරගෙන එක පරීක්ෂණ නලියකට දානවා තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. අනිත් එකට ජලය දාලා ඒ ප්‍රමාණයෙන්ම තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දාන්න. දැන් කාගෙද පුතේ ප්‍රමාණය, දැන් හයිඩ්‍රොක්ලෝරික් අම්ල ප්‍රමාණය වැඩි වෙන්නේ? අර තනුක හයිඩ්‍රොක්ලෝරික් දාපු එකේ හයිඩ්‍රොක්ලෝරික් විතරයි. හැබැයි ජලය දාපු එකේ ජලයක් තියෙනවා, හයිඩ්‍රොක්ලෝරික් තියෙනවා. ඒ කියන්නේ දිය වෙලා පැතිරිලා තියෙන අංශු ප්‍රමාණය කියන එක වැඩි නේ. හැමතැනම පැතිරිලා ඒ ජලය දාපු ඉන්න පරිමාව වැඩි වෙනවා. පරිමාව වැඩි වෙනකොට හැමතැනම තමයි අංශු ටික පැතිරිලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? අර තනුක හයිඩ්‍රොක්ලෝරික් විතරක් තියෙන එකේ මැග්නීසියම් පටිය දැම්මම වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. අනිත් එකේ මැග්නීසියම් පටිය ප්‍රතික්‍රියා කරන්න ගතවන කාලය ඉතාම වැඩි කියලා අපි දකිමු. අන්න පුතේ, ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය කෙරෙහි සාන්ද්‍රණයේ බලපාන්නේ කොහොමද? එහෙනම් සාන්ද්‍රණයේ වැඩි කියන්නේ අංශු සංඛ්‍යාව වැඩි. අංශු සංඛ්‍යාව වැඩි කියන්නේ පුතේ ගැටුම් සංඛ්‍යාව වැඩි. තවත් එක සාධකයක් තියෙනවා. ඒ තමයි උත්පේරක. උත්පේරකයක් කියලා අපි හඳුනගන්නේ යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවකට වැය වෙන්නේ නැතුව. උත්පේරකේ වැය වෙන්නේ නැහැ. රසායනික ප්‍රතික්‍රියාවකට වැය නොවි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන. එයා අහක ඉඳගෙන, ළඟින් ඉඳගෙන අර ප්‍රතික්‍රියක ගැටෙන්න සලස්වන. අන්න ඒවා අපි හඳුන්වනවා උත්පේරක කියලා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්න පුළුවන් රසායනික සංයෝග තියෙනවා. අපි ඒවා උත්පේරක විදිහට හඳුන්වනවා. ඒ වගේම පුතේ, රසායනික ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු කරන්න පුළුවන් කට්ටියකුත් ඉන්නවා. අපි ඒවා හඳුන්වනවා නිෂේධක කියලා. නිෂේධක. අපි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන අහලා තියෙනවානේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සාමාන්‍ය ආලෝකයේ හමුවේ ප්‍රතික්‍රියා කරලා ජලය සහ ඔක්සිජන් බවට පත් වෙනවා. එහෙම නැත්තම් මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අපිට වියෝජන ශීඝ්‍රතාවය වැඩි කරන්න පුළුවන් මැංගනීස් ඩයොක්සයිඩ් භාවිත කරලා හෝ වැලි භාවිත කරලා. ඒක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරන. ඉක්මනින් ප්‍රතික්‍රියා කරලි වෙත. එහෙම නැත්තම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජන ශීඝ්‍රතාවය අපිට අඩු කරන්න පුළුවන් ඔය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බෝතලයට තනුක සල්ෆියුරික් අම්ලයෙන් බිංදු කිහිපයක් එකතු කර. මහා ගොඩක් එකතු කරන්න ඕනේ නැහැ. බිංදු කිහිපයක් එකතු කරාම හොඳටම ප්‍රමාණවත් වෙනවා. මම කියන්නේ ප්‍රතික්‍රියාවකට උත්පේරකය වැය වෙන්නේ නැහැ. එහෙනම් රසායනික ප්‍රතික්‍රියාවක් ආරම්භයේ තිබුණු උත්පේරක ප්‍රමාණයම ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අපි ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ උත්පේරකය වෙනම අරගෙන සෝදලා වේලලා ස්කන්ධය කිරලා බැලුවොත් අපිට දකින්න පුළුවන් ඔය උත්පේරකය වැය වෙලා නැහැ කියන බා. ඊළඟට පුත්තේ, මෙන්න මේ උත්පේරක බොහෝ විට භාවිතා කරන්නේ කර්මාන්ත රසායනිය. කර්මාන්ත ශේෂ්ත්‍රයේදී. ඒකට හේතුව තමයි අපි කර්මාන්තයක් කරලා බලාපොරොත්තු වෙන්නේ වැඩි ඵල ප්‍රමාණයක් නිපදවා ගන්නනේ. වැඩි ඵල ප්‍රමාණයක් නිපදවන්න නම් අපිට උත්පේරක කියන රසායනික ද්‍රව්‍ය ඉතාම වැදගත්. අපි දන්නවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වේගවත් කරනවා මැංගනීස් ඩයොක්සයිඩ්. දැන් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරනකොට අපි ඒකට භාවිත කරනවා වැනේඩියම් පෙන්ටොක්සයිඩ් කියන උත්පේරක. හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිපදවන්න ගියාම අපි සවිවර යකඩ භාවිත කරා. ඊළඟට මාගරින් නිෂ්පාදනය කිරීමේදී අපි නිකල් කියන උත්පේරකය භාවිත කරා. ඊළඟට නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය කරනකොට ප්ලැටිනම් කියන උත්පේරකය භාවිත කරා. රසායනික ප්‍රතික්‍රියාවල් අපිට ඕනේ විදිහට, අවශ්‍ය විදිහට පුතේ පාලනය කරගන්න පුළුවන් මෙන්න මේ සාධක හතර පාලනය කිරීම මගින්. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වල පුෂ්ඨ වර්ග ඵලය, ප්‍රතික්‍රියකවල උෂ්ණත්වය, ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය සහ උත්ප්‍රේරක කියන සාධක හතර පාලනය කළා ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය පාලනය කරන්න පුළුවන්කම. අද මම ඔයගොල්ලන් එක කතා කරේ රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය කොහොමද නිර්ණය කරන්නේ කියලා. තවත් මෙවැනිම පාඩමක් තුලින් ඔයාලා හමුවට එනතුරු අදට මට වෙන් වෙලා තියෙන කාලය අවසන් වෙන නිසා මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දිනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ 11 ශ්‍රේණියේ විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල රිල්පොළ ධර්මරාජ මහා විද්‍යාලයේ චන්ද්‍රලතා ගුරුමෑණියන්.